සුබුරුදු පරිදි සතියන්තයේ විරාමයෙන් අනතුරු අද්දිනේදීත් අපි සූදානම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන තතුවිත්ති විමසා බලන ශ්‍රී ලාංකික පුවත් විමසුමට අවධානය යොමු කරන්නට පළමුවෙන්ම අපි අවධානය යොමු කරන්නේ ඊයේ දිනේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වුණා 70 වැනි නිදහස් සැමරුම් උත්සවය. මේ ආශ්‍රිත කරුණු කාරණා කතා බහ කරන්නට අපි සූදානම් පළමුවෙන්ම අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් ජුඩිතයාවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
මනෝජ්, අපි පළමුවෙන්ම දැනගන්නට කැමති විශේෂයෙන්ම මේ පළාත් පාලන මැතිවරණයේ ආශ්‍රිත කරුණු කාරණා කතා බහ කරන්නට පෙර අද ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් ඊයේ දිනේදී 70 වැනි නිදහස් සැමරුම් උත්සවය පැවැත්වුණු ආකාරය පිළිබඳව තොරතුරු ඔබගෙන්.
ඔව්, ඊයේ දිනේ ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස ඊටමත් අභිමානෙන් සැමරුවා. විදේශ ජාතිකයන්ට ලංකාව යටත් වෙලා ඔවුන්ගෙන් නිදහස හම්බුනේ 1948 අවුරුද්දේ. ඒක අපි හැමෝම දන්න කාරණේ. ජනාධිපතිතුමත් නිදහස් දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරලා තිබුණා. එහි සඳහන් වෙලා තිබුණා සැබෑ නිදහස යනු දේශපාලන නිදහස පමණක් නෙවෙයි, මෙය අප සැබවින්ම අවබෝධ කරගත යුතුයි. සම්පූර්ණ නිදහස හිමිවෙන්න නම් ජාතික ආර්ථික නිදහසත් සංස්කෘතික නිදහසත් තහවුරු වෙන්න ඕන කියන දේ කියලා ජනාධිපතිතුමා එවැනි කාරණා ඔස්සේ සඳහන් කරලා තිබුණා. මේ වර්ෂයේ ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කරේ අපේ ජාතිය දශක 7ක් තිස්සේ දුටු සිහිනයක් වන ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කරගන්නට කියලා ජනාධිපතිවරයා තමන්ගේ නිවේදනයෙන් සඳහන් කරලා තිබුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මත් නිදහස වෙනුවෙන් නිදහස වෙන පණිවිඩයක් නිකුත් කරලා තිබුණා. මේ දිනපු නිදහස අර්ථවත් කරගන්න වාර්ගික ආගමික පක්ෂපාත සියලු ભેදයන් ඉක්මවලා එකම දෙයක් ඇතුලේ අභිමානවත්ව සාමකාමීව එක්සත්ව කටයුතු කිරීම හැමෝගේම වගකීම කියලා තමයි එතුමා පෙන්වලා දීලා තිබුණේ. අලුත් රජයේ පත්වීමත් එක්ක ඒ සඳහා අවශ්‍ය සමාජ දේශපාලන ආර්ථික පසුබිම ගොඩනගන්න විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කටයුතු කරන්න අවශ්‍යයි. වඩාත් ස්ථාවර සමාජයක් ගොඩනගන්න තමන්ගේ රජය කැපවෙලා කටයුතු කරනවා කියලා අග්‍රාමාත්‍යවරයා තමන්ගේ නිදහස් දින පණිවිඩයේ දක්වලා තිබුණා. ඒත් එක්කම විපක්ෂ නායක ආර සම්බන්ධන් මහත්මයාත් නිදහස් දින පණිවිඩයක් නිකුත් කරලා තිබුණා. කැඩී බිඳී ගිය අපේ ආර්ථික යළි ගොඩ ගැනීමත් ජනතාව අතර දිගුකල් පවතින සාමය ඇති කිරීමත් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන්න ඕනේ. ඒ සඳහා සාධාරණ හා පිළිගත හැකි දේශපාලන විසඳුමක් සොයන්න රටේ සියලු නායකයන් ජනතාව එක්වෙන්න ඕන කියලා සම්බන්ධන් මහත්මයා විපක්ෂ නායකවරයා විදියට ඒ පණිවිඩය සඳහන් කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි, විදේශ රටවල් වෙනුත් මේ වෙනුවෙන් සුබපැතුම් පණිවිඩ නිකුත් වෙලා තිබුණා. බ්‍රිතාන්‍ය එලිසබත් මහරජින සුබපැතුම් පණිවිඩය සඳහන් කරලා තිබුණේ පෞද්ගලිකව තමන්ට සහභාගී වෙන්න නොහැකි වීම ගැන කනගාටුයි. නමුත් බ්‍රිතාන්‍ය රජපෞලේ සමාජිකයෙක් වෙච්ච එඩ්වර්ඩ් කුමාරයාත් ඒ ආර්යාවත් ඊට සහභාගී වෙලා තියෙනවා. ඉදිරියේදී ලංකාවත් බ්‍රිතාන්‍යත් අතර සම්බන්ධතා ශක්තිමත් කරගන්න අපේක්ෂා කරනවා කියලා එලිසබත් රජිනත් සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඒත් එක්කම රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු පිරිසක් සුබපැතුම් පණිවිඩ නිකුත් කරලා තිබුණා. ඉතින් ඉතාමත් විචිත්‍රවත් නිදහස් දින සැමරුමක් තමයි අපි දැක්කේ. යුද ගුවන් නාවික පොලිස් සිවිල් ආරක්ෂක කියන ආරක්ෂකාංශවල සංදර්ශන විවිධාංග මැද ජනාධිපතිතුමන්ට ආචාර වෙඩිමුර උපහාරයකුත් පැවැත්වුවා. මේ සියල්ල මැද තමයි වඩා විචිත්‍රවත් නිදහස් දින සැමරුමක් විදිහට විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමාරයාගේ ප්‍රමුඛත්වයෙන් මෙවර ශ්‍රී ලංකාවේදී සැමරුවේ. සංජය,
විශේෂයෙන්ම මනෝජ්, මේ නිදහස් දින සැමරුම් උත්සවයට පෙර නිදහස් දින සැමරුම් උත්සවයට ඇතුළත් කරලා තිබුණු නර්තන අංගයකට පරිගණක ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් අපි දැක්ක පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහට ලක්වන ආකාරය පසුව අග්‍රාමාත්‍යවරයා මේ අංගය අදාළ සැමරුම් උත්සවය ඉවත් කිරීමට තීරණය කළ බවටත් තොරතුරු වාර්තා වුණා. මෙහි සත්‍ය අසත්‍යතාවයත් අපි ඔබගෙන් දැනගන්නට කැමති මනෝජ්.
ඔව්, වයඹ විද්‍යාපීඨයේ ගුරුවරුන් තමයි මේ නර්තනාංගයට සූදානම් වෙලා තිබුණේ කියලා මාධ්‍යත් වාර්තා කරලා තිබුණා. ඔවුන් ලැප්ටොප් සහිතව තමයි මේ නර්තනාංගයට පුහුණු වෙලා තිබුණේ. දිග කාලයක් මේක පුරුදු වෙලා තිනවා. එකපාර මේක නර්තනාංග ඉවත් කරන එකත් ගැටලුවක් නිසා ලැප්ටොප් වෙනුවට ලෝක ගෝලයක අනුරුවක් සහිතව නර්තනය දෙන්න කියලා තීරණයක් කරන් තිබුණා. කොහොමුණත් අවසානයේ එකත් ඉවත් කරලා මේ පිරිසම යොදාගෙන වෙනත් නර්තනාංගයකට යොමු වෙනවා කියලා තමයි සංවිධායකින් සඳහන් කරලා තිබුණේ. මේ ගොඩක් ලැප්ටොප් පරිගණක තියා ඩෙස්ක්ටොප් පරිගණකයක්වත් නැති පාසල් ලංකාවේ සෑහෙන්න තියෙනවා. ඉතින් දුරේක්ෂ නැති පාසල් ඕන තරම් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ගැන හිතලා මේ වගේ විහිළු කරන්න එපා කියලා අපි දැක්ක ලංකා ගුරු සංගමයත් පණිවිඩයක් නිකුත් කරලා තිබුණා මේ පිළිබඳව අවධානය යොමු කරලා. කොහොමුණත් අවසානයේ ලැප්ටොප් ලෝක ගෝල දෙකම අතහැරලා වෙනත් අංගයකට පුරුදු වෙනවා කියලා තමයි වාර්තා වුණේ.
වගේම මනෝජ් පසුගියද අපිට කනගාටුදායක ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න හිමියන්ගේ අපවත්වීම උන්වහන්සේ හදිසි අනතුරක් හේතුවෙන් අපහත් වුණු බව අපට දැනගන්නට ලැබෙනවා. දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරු මනෝජ්.
පෙරේද දිනේ තමයි මේ අපවත්වීමේ ප්‍රවෘත්තිය වාර්තාවන්නේ. ඊට පෙර උන්වහන්සේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිටින මියන් කුමා කියන ඇතාට ආහාර ලබා දෙන්න ගිය අවස්ථාවේ ඔහු කලබල කරලා සිද්ධ වෙච්ච සිද්ධවීමක්, ඒ කියන්නේ උන්වහන්සේ ස්ථානයේ ඇදවැටීම නිසා සිද්ධ වුණු යම් තත්වයක් නිසා ප්‍රතිකාර ලැබමින් සිටියදී තමයි අපවත් වුණා කියලා සඳහන් වෙන්නේ. පැය 10ක පමණ කාලයක් ශල්‍ය කර්මයක් කරලා තිබුණා. ඉලෑට 9ක් සහ උරහිසේ අස්ථි බිඳීමක් සිද්ධ වෙලා තිබුණා කියලා සඳහන් කරලා තිබුණා. කොමරත් උන්වහන්සේ ශල්‍ය කර්මයෙන් පස්සෙත් හොඳින් හිටියා. පස්සේ කෙසේටත් දැඩි සත්කාරයකට ඇතුළත් කරා. විහාරවාසී ස්වාමින් වහන්සේ නමක් සඳහන් කරලා තිබුණා. හදිසි හෘදාබාධ තත්වයක් නිසා තමයි අවසානයේ උන්වහන්සේ අපවත් වුණේ කියලා. කොමරත් අවුරුදු 75ක් ආයු වළඳලා රට වෙනුවෙන් බොහෝ දේ කරලා උන්වහන්සේ අපෙන් සමු අරගෙන ගියා. ඉතින් මේ මාසේ 8 වෙනිදා රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පූජෝත්සවය පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. පොතපත ලියපු, සමාජ ප්‍රශ්නවලදී මැදිහත් වුණු, ඒත් එක්කම කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ස්වාමින් වහන්සේ විදිහටත් කටයුතු කරපු, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමින් වහන්සේ විදිහටත් කටයුතු කරපු මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න ස්වාමින් වහන්සේ ඒ අනුව අපවත් වුණා. ආදාහන පූජෝත්සවය ලබන 8 වෙනිදාට රාජ්‍ය ගෞරව සහිතව පවත්වන්න සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් තියෙන්නේ.
අපි මේ විශේෂංගෙන් දීර්ඝ කාලයක් තිස්සේ කතා බහ කරන කාරණයක් බැඳුම් කර කොමිසම සම්බන්ධයෙන් වූ තීරණ සම්බන්ධයෙන් වාර්තා වන කරුණු කාරණා, එහෙමත් නැත්නම් බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් වාර්තා වන කරුණු කාරණා මේ යම්කිසි ආකාරයක සුවිශේෂී සංදිස්ථානයකට පැමිණ තිබෙනවා. මේ චෝදනාවට මුල්ලුණු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට අපිට තොරතුරු ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. සමහරක් කෙනෙක් මෙය අර්ථකථනය කරන්නට පුළුවන් මේ ඡන්දය ළඟ නිසා මේ කාරණා රජය යම්කිසි ආකාරයකින් ඉහළ තලයකට ගෙනවිත් තියෙනවා කියලා මනෝජ් දැනගන්නට කැමතියි මේ සම්බන්ධයෙන් වාර්තා වෙන තොරතුරු.
ඔව්, දැන් ඊයේ දිනේ උදෑසනම බැනුම් කර වංචාවට අදාළව පරීක්ෂණ පවත්වපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසිය සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන කියන පුද්ගලයන් දෙදෙනාව අත්අඩංගුවට ගත්තා. රහස් පොලිසිය අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගත්තේ ඔහුගේ කොළඹ නිවසේදී. ඒත් එක්කම මේ වංචාවට අදාළව මහා බැංකුවේ උපාධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන කියන අය සැකකරුවන් විදිහට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නම් කරන්න අවසර ලබා දුන්නා. ඒ අනුව තමයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ. ඉතින් කොමුණත් අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා හිටපු මහා බැංකුව අධිපතිවරයා ලංකාවේ නෑ. ඒ හින්දා මේ සම්බන්ධයෙන් මේ මාසේ 15 වෙනිදාට කලින් ලංකාවට ඇවිල්ලා ප්‍රකාශයක් ලබා දෙන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු මහා බැංකුව අධිපතිවරයාට දැනුම් දීමක් කරලා තියෙනවා ජාත්‍යන්තර පොලිසිය හරහා. ඒ වගේම මේ ජනාධිපති කොමිසම වාර්තාව නිකුත් කිරීමත් එක්ක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මැති ඇමතිවරුන්ගේ නම් කියවෙනවා නම් ඔවුන් මොනවද කරලා තියෙන්නේ කියලා හොයලා බලන්න තිලක් මාරපණ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා. තිලක් මාරපණ කමිටුව ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් මේ බැඳුම් කර ගනුදෙනුවට හා සම්බන්ධව නෙමෙයි, ඊට අදාළව තොරතුරු සොයද්දී මේ නිවසකට කුලිය ගෙවීම සහ නිවස අදාළ කාරණා සම්බන්ධයෙන් රවි කරුණානායක හිටපු මුදල් ඇමතිවරයාට චෝදනා එල්ල වෙලා තිබුණා. ඉතින් මේ පරීක්ෂණ අවසන් වන තුරු ඔහු රවි කරුණානායක වර්තමාන මන්ත්‍රීවරයා පක්ෂයේ උපනායක ධුරයේ කටයුතු නොකළ යුතුයි කියලා නිර්දේශයක් ලබා දීලා තිබුණා. ඒ ගැන මාධ්‍යයටත් පහුගිය දිනවල තොරතුරු සඳහන් කළා පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් ඇමතිතුමා. ඉතින් ඔවුන් නිතර නිතර කියන්නේ අපි දැක්කා පෙරේද දිනේ රාජිත සේනාරත්න ඇමතිතුමාත් එක්සත් ජාතික පක්ෂ දේශපාලන වේදිකාවේ කියනවා මේ මහබැංකු බැඳුම් කරගෙන එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු කවුරුත් හොරකම් කරලා නැහැ කියලා ටිකක් නිර්භයව සඳහන් කළා. ඉතින් ඔවුන් පක්ෂයේ පැත්තෙන් එහෙම දෙයක් නැහැ කියලා කියනවා. නමුත් රවි කරුණානායක මුදල් ඇමතිවරයා මේ නිවස හා මුදල් ගෙවීම කියන සම්බන්ධ මේ කාරණය නිසා ඒ පරීක්ෂණ අවසන් වෙනකන් පක්ෂයේ තනතුරු වලින් එහෙම නැත්නම් උපනායක ධුරයෙන් ටිකක් ඈත් වෙලා හිටියොත් හොඳයි කියලා නියෝග කරලා තිබුණා. ඒත් එක්කම පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ බැංකු ගිණුම් වත්කම් දීපල කොළඹ මහාධිකරණය තහනම් කරලා තියෙනවා කියලා ජනාධිපති මාධ්‍යංශයත් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කොළඹ මහාධිකරණයෙන් කරපු ඉල්ලීමකට අනුව දින 30ක කාලයකට වළංගු වන විදිහට පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ බැංකු ගිණුම් දීපල තහනම් කරා කියලා තමයි ඒ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙලා තිබුණේ. දැන් මේ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ වත්කම් තුන්වන පාර්ශ්වයකට පැවරීම වළක්වන්නත් නියෝගයක් නිකුත් කරලා තිබුණා. බැඳුම් කර සැකකරුවන්ට එරෙහිව නියෝග 10ක් පහුගිය දවසේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය පැනෙව්වා. එහි සඳහන් වෙනවා අර්ජුන් ඇලෝසියස් මහත්මයාගේ විදේශ ගමන් තහනමක්, ඒත් එක්කම අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයාගේ පැමිණීම පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරලා තිබුණා. ඒත් එක්කම පර්පචුවල් ට්‍රෙෂරි සමාගම ප්‍රාථමික හා ද්විතීය වෙළඳපළේ ගනුදෙනු අරඹයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ විද්‍යුත් මුදල් හුවමාරු ගිණුම් දෙකකට මූල්‍ය මණ්ඩලය විසින් පනවලා තියෙන තහනම ඉවත් නොකරන්න කියලා අධිකරණය මූල්‍ය මණ්ඩලයට නියම කළා. කිසිදු ප්‍රමාදයකින් තොරව බැඳුම් කර ගනුදෙනුවට සම්බන්ධ මූලික ලියවිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දෙන්න කියලා පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට නියෝග කළා. පර්පචුවල් ට්‍රෙෂරි සමාගම සතු වත්කම් සහ අරමුදල් කිසිදු පාර්ශ්වයකට තෑගිකරණයක මාරුකරණයක ආයෝජනය කරන එක තහනම් කරලා විශේෂ නියෝගයක් නිකුත් කරලා තිබුණා. අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයාට පෙබරවාරි 15 වෙනිදාට කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී ඉන්න කියන නියෝගයක් මේ අධිකරණ නියෝග 10 ඇතුළේ තිබුණා.
එවගේම මනෝජ්, ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා කියන ගුවන් සේවාවල සිදු වූ අක්‍රමිකතා ගැන සොයනත් ජනාධිපතිතුවරයා විශේෂ කමිටුවක් පත්කරන බවට තොරතුරු ශ්‍රී ලංකාවෙන් අපිට වාර්තා වුණා. අපි දැනගන්නට කැමතියි මේ සම්බන්ධ වාර්තාවන තොරතුරු.
2006 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඉඳලා 2018 අවුරුද්දේ ජනවාරි 31 වෙනිදා දක්වා කාලය ඇතුළේ ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම, සීමා සහිත ශ්‍රී ලංකන් කේටරින් සමාගම, සීමා සහිත මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු කරා කියලා කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කරන්න තමයි මේ ජනාධිපති කොමිසම පත් කළේ. ඒකට අදාළ ගැසට් නිවේදනයට පහුගිය 2 වෙනිදා ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබුවා. ඒ විතරක් නෙමෙයි සංජය, අල්ලස් දූෂණ චෝදනා පනත යටතේ තියෙන නඩු මහේස්ත්‍රාත් අධිකරණයට අමතරව මහාධිකරණයේ විභාගයට ගන්න පුළුවන් වෙන විදිහට අලුත් නීති ගේන්නත් කැබිනට් මණ්ඩලය තීරණය කළා. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වෙලා තිබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමයි මේ යෝජනාව කැබිනට් රැස්වීමට අරගෙන ආවේ. ඒ අනුව අල්ලස් දූෂණ චෝදනා පනතත් ඉදිරියේදී සංශෝධනය වෙන්න නියමිතයි. මේ සම්බන්ධයෙන් පහුගිය දවසේ ජනාධිපතිතුමාත් යම් ප්‍රකාශ කිහිපයක්ත් සිද්ධ කරා. එතුමා කිව්වේ
මේ නීති සංශෝධනය නොවුනනම් ඉදිරියේදී ජනාධිපති කොමිෂන් සභාවේ දනු කරේ සම්බන්ධයෙන් සහ බලපු ජනාධිපති කොමිෂන් සභාවේ ලබා දුන්නු සාක්ෂි නැවත විමසීමක් සිදු කරන්න වෙන්න පුළුවන්. ඒ තත්ත්වයන් මගහරවගෙන ඉතා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන්න පහසු වෙන විදිහට මේ නීති සංශෝධනය කිරීම අවශ්‍යයි කියලා ජනාධිපතිතුමත් පහුගිය දිනක සඳහන් කරලා තිබුණා. ඒ අතර සංජය, මම මේ මතක් කරන්න යන්නේ දෙන්න පහුගිය දිනවල මේ සියල්ල සිද්ධ වෙන්නේ විශේෂයෙන් බඳුම් කරේ සම්බන්ධයෙන් අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තා සම්බන්ධයෙන් විවාද කරන්න යම් විවාදයකට බිනියක් ලබා ගැනීම පිළිබඳව කතා බහක් තිබුණා. ජනාධිපතිතුමා තමයි මුලින් අභියෝග කරේ පුළුවන් නම් මේ පිළිබඳව විවාදයක් කරන්න ඡන්දෙට කලින් කියලා. ඊට පස්සේ ඒ වෙනුවෙන් දින නියම කරගත්ත අගමැතිතුමා මේ අභියෝගය පිළිඅරගෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාද කරන්න තීරණය කළා. නමුත් 8 වෙනිදා විවාද කරාට පස්සේ 10 වෙනිදා වෙනකන් මැතිවරණ ප්‍රචාරණය සඳහා ලබා දෙන කාල සීමාව අවලංගු වීම හේතු කරගෙන මේ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාවට පණිවිඩයක් නොගියොත් ඡන්දෙට කලින් හදිසියේ මේ විවාදේ කරාට වැඩක් නැහැ කියන තර්කය විශේෂයෙන් කබද් විපක්ෂයේ හිටපු ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම ගෙනාවා. ඉතින් නැවතත් මැතිවරණ ප්‍රචාරය ඉවර වෙන කලින් 6 වෙනිදාට මේ විවාදය යොදාගත්තා. ඒ කියන්නේ හෙට දිනේ මේ විවාදය පවත්වන්න සීලු කටයුතු සූදානම් කරලා තිනවා. ජනාධිපතිතුමාම කියලා තිබුණා හදිසියේ මේ විවාදය එක දවසක් කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න බැරි වේවි කියලා. ඉතින් ඒ අනුව එක දවසකින් ඉවර කරන්නේ නැතුව 6 වෙනිදාත් මේ විවාදය පවත්වලා ඊට පස්සෙත් නැවත දිගටම මේ පිළිබඳව විවාද කරන්න අවශ්‍ය වටපිටාව සකස් කර ගන්නවා කියලත් සඳහන් වෙලා තිබුණා. කොහොම වුණත් මේ විවාදයේ පැවැත්වීමෙන් පස්සේ පක්ෂ නායකයන්ගේ එකඟතාවයත් එක්ක තවත් ඉදිරියේ දින යොදා ගන්න පුළුවන් බවත් සඳහන් කළා. කොහොම වුණත් 6 වෙනිදා සඳහන් කරපු විදිහට මේ විවාදය පැවැත්වේවි, කියන්නේ හෙට දිනේ.
මනෝජ්, ඒ වගේම මේ දිනවල ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් කතාබහට ලක්වන අනෙකුත් කාරණේ බවට පත්ව තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සිද්ධ වෙන කතාබහ. දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තාවන අලුත්ම තොරතුරු.
පළාත් පාලන මැතිවරණය සඳහා වන ප්‍රචාරණ කටයුතු වල අවසන් දින කිහිපය නිසා සියලු දේශපාලන පක්ෂ ඉතාමත් උද්යෝගින් දේශපාලන කටයුතු වල නිරත වෙනවා අපිට පේනවා. විශේෂයෙන් කාන්තා නියෝජනය 25% වෙච්ච නිසා කාන්තාවන්ගේ දේශපාලන සක්‍රියතාවයකුත් පේනවා. ඉතින් ඒ අතරේ අපි පෞද්ගල සත කීපෙම කතා කරා වගේ ජනාධිපතිතුමත් විටින් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ සිද්ධ කරනවා. තමන්ගේ කණ්ඩායමේ 96 දෙනෙක්ට හිටගත්තුත් අපි අපේ අලුත් ආණ්ඩුවක් පිටවනවා කියලා සඳහන් කරලා බැනුම් කර විවාදය ගැන අදහස් දක්වලා කිව්වා. මේ විවාදේ කලින් ගත්තොත් හොරු කවුද සහ මේ වංචා පිළිබඳව තොරතුරු ජනතාවට දැනගන්න පුළුවන් වෙයි කියලා ඉතින් අගමැතිතුමාගෙන් යම් වෙලාවක ඉල්ලීමක් කළා වකම් කරපු අයගෙන් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උදව් කරන්න කියලා මේ වගේ තත්ත්ව කිහිපයක් දේශපාලන වේදිකාවේ දකින්න ලැබුණා. ඊට පස්සේ අගමැතිතුමා මේ විවාදය සඳහා දින දුන්නේ දේශපාලන වේදිකාවෙමයි. මේ දින ප්‍රමාණවත් නැහැ කියලා මහින්ද රාජපක්ෂ පොදු ජන පෙරමුණ නියෝජනය කරන හිටපු ජනාධිපතිතුමා සඳහන් කළේ දේශපාලන වේදිකාවෙමයි. ඉතින් ඒ අතරේ අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පහුගිය දිනවල අලුත් පරපුරේ නියෝජනය කරපු කලාකරුවන් රාශියක් ජනතා විමුක්ති පෙරමුණක් එක්ක එකතු වෙලා තියෙනවා. ඔවුන් වංචා කරලා නැහැ, ඔවුන් හොරකම් කරලා නැහැ. ඒ හින්දා ඔවුන්ට බලය දෙන ගමනට ඔවුන්ට ශක්තියක් වෙන්න ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විශේෂයෙන්ම ගායක සුනිල් පෙරේරා, චන්න පෙරේරා, ජගත් මනුවර්ණ, දීපානි සිල්වා මේ වගේ කලාකරුවෝ රාශියක් මේ කණ්ඩායමක ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායමත් එක්ක එකතු වුණා. ඉතින් මේ අනුව ප්‍රධාන දේශපාලන ධාරාවන් හතරම ඉතා උනන්දුවෙන් උද්‍යෝගයෙන් තමන්ගේ දේශපාලන ප්‍රචාරක කටයුතු වල නිරත වෙලා ඉන්නවා. ඒ අතරේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමත් පහුගිය දවසේ විශේෂ ප්‍රකාශයක් කරා. ඒ තමයි පළාත් පාලන ආයතන කීපයක නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. ඉතින් මේ වෙනුවෙන් රීට් පෙට් සම්ගුණ කරලා තිබුණා ඒ දේශපාලන පක්ෂ. නඩු විභාගයට ගත්තා පස්සේ ඒ බොහෝ දේවල් ප්‍රතික්ෂේප වෙලා ගියා. ඊට පස්සේ කණ්ඩායම තුවා අපි අහවල් ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා කියලා. ඉතින් යම් හේකින් ස්වාධීන කණ්ඩායමකට සහයෝගය දීලා ඒ සඳහා තෝරාපත් වන මන්ත්‍රීවරුන් ඉවත් වෙලා වෙනත් කණ්ඩායමකට මේ ස්වාධීන කණ්ඩායම් වල සමාජිකයන් බවට පත් වෙන්න ඉඩ දීලා ඔවුන් පළාත් පාලන ආයතන නියෝජනය කිරීම වළක්වන්න මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දැන් කියලා කියනවා. කිසිම හේතුවක් මත පළාත් පාලන ආයතන සඳහා තීරීපත් වෙන නියෝජිතෙක් එයින් ඉල්ලා අසුනොතින් නැවත ලැයිස්තුවේ නැති අයට පළාත් පාලන නියෝජිතෙන් විදිහට තීරීපත් වෙන්න බෑ. යම් ආකාරයකින් එහෙම තෝරාපත් කරගන්නවා නම් මේ ලැයිස්තුවේ ප්‍රධාන අපේක්ෂකයන්ට අමතරව පොරොත්තු ලේඛනයේ කණ්ඩායමක් ඉන්නවා. ඒ අය තමයි පත් කරගන්න පුළුවන්. නැතුව වෙනත් අය ලැයිස්තුවේ නැති පිට අය ගෙනල්ලා තමන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන්න බෑ කියලා ඔවුන් සඳහන් කළා. ඒත් එක්කම පළාත් පාලන මැතිවරණයේ සාමකාමීව සාධාරණව පවත්වන්න අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඡන්ද මධ්‍යස්ථාන වලට හඩාවැදිලා ඡන්ද කොල්ලකෑම් ප්‍රචණ්ඩ ක්‍රියා වගේ දේවල් වලින් නිරතවන පුද්ගලයන්ට වෙඩි තියන්න දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිස් නිලධාරීන්ට බලය තියෙනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා පහුගිය දිනේක මාධ්‍යයේ සඳහන් කළා. ඒත් එක්කම තැපැල් ඡන්දය සම්බන්ධයෙන් විශේෂ තත්ත්වයක් පහුගිය දවස්වල දැක්කා. තැපැල් ඡන්දය ප්‍රකාශ කරන්න දින තුනක් ලබා දීලා තිබුණ මැතිවරණ කොමිසම එහෙම දින ලබා දීලා තැපැල් ඡන්දය පාවිච්චි නොකරපු රාජ්‍ය නිලධාරීන්ගෙන් නිදහසට කරුණු විමසන්න මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා කියනවා. තැපැල් ඡන්දය ඉල්ලලා ඒ වගේ ඡන්දදායකයෙක් වෙනුවෙන් රුපියල් 750ක විතර වියදමක් දරන්න මැතිවරණ කොමිෂන් සභාවට සිදු වෙනවා, රජයට සිදු වෙනවා. ඒ අනුව සභාපතිවරයා තීරණය කරලා තිනවා මේ රුපියල් 750ක මුදල තැපැල් ඡන්දය පාවිච්චි නොකළ ඡන්දදායකයෙක් ඊට සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න බැරි වුණොත් මේ අයගෙන් මේ රුපියල් 750 අය කරගන්න ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒක ටිකක් අලුත් තත්ත්වයක්. මීට කලින් එහෙම දෙයක් අපි අහලා නැහැ සංජය.
මනෝජ්, ඒ වගේම මේ විශේෂයෙන්ම දේශපාලන වේදිකාවල එහෙමත් නැත්නම් මේ මැතිවරණ වේදිකාවල සිද්ධ වෙන කතාබහ දෙසට අවධානය යොමු කිරීමේදී පසුගිය දා අමාත්‍ය රාජිත සේනාරත්න මහත්මයා කියලා තිබුණා මේ වසර තමයි රාජපක්ෂවරුන් හිරේ යවන වසර කියලා. ඒ වගේම තවත් කීප දෙනෙක් අපි දැක්ක ප්‍රකාශ කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජාහිතිය අහෝසි කරන බව. මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
බරපතල වංචා දූෂණ සෙවීමේ කොමිෂන් වාර්තාවෙන් පස්සේ තමයි මේ ප්‍රජාහිතිය අහෝසි වීම පිළිබඳව කතා කළේ. හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රජාහිතිය අහෝසි කරන්න පුළුවන්, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් අත්අඩංගුවට ගන්න පුළුවන්, තවත් මැති ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වගේ නිර්දේශ පිළිබඳව පහුගිය කාලේ මාධ්‍ය ඇතුලේ කතා වුණා මේ වාර්තාව නිකුත් වීමත් එක්ක. ඉතින් මේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඉදිරියේ කියවෙන්නේ ස්වාධීන රූපවාහිනී සේවයේ පළ කරපු දැන්වීම වෙනුවෙන් මුදල් නොගෙවීම කියන චෝදනාව තමයි ඔහුට දීලා තිබුණේ. ඉතින් මේ වෙනුවෙන් ඔහුත් පහුගිය දවස්වල මැතිවරණ වේදිකාවේදීත් කතා කරා. ස්වාධීන රූපවාහිනියත් එක්ක මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. සල්ලි ගෙවන්නේ වෙළඳ ප්‍රචාරක ආයතන, දැන්වීම ප්‍රචාරක ආයතන ඔවුන් එක්ක තමයි මේ ගනුදෙනු විසඳ ගන්න ඕනේ. ඒකට මගේ සම්බන්ධයක් නැහැ කියලා ඔහුත් සඳහන් කරලා තිබුණා. කොහොමනම් අපි දැක්කා ඩිලාන්ට් පෙරේරා රාජ්‍ය අමතිවරයා මේ පිළිබඳව යම් අදහසක් දක්වලා තිබුණා. ඔහු කියලා තිබුණා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ හරි වෙනත් දේශපාලනඥයෙකුගේ හරි ප්‍රජාහිතිය අහෝසි කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඩ තියන්නේ ප්‍රජාතන්ත්‍රය අහෝසි කිරීම ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ප්‍රතිපත්තිය මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය නෙවෙයි. සිරිමාව බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රජාතන්ත්‍රය අහෝසි කිරීම නිසා බැටකාපු පක්ෂයක් වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වගේ ක්‍රියාවලියකට දායක වෙන්නේ නැහැ කියලා ඔහු සඳහන් කළා. ඒත් එක්කම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පක්ෂ නායකය වෙලා ඉන්න තත්කල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන ක්‍රියාවලියකට දායක වෙන්නේ නැහැ කියලා. නමුත් ජනාධිපතිතුමා පහුගිය දවස් මාධ්‍යයේදී ඔහුගෙන් නගපු ප්‍රශ්නයකදී සඳහන් කළේ මේවට අපි අත ගහන්නේ නැහැ, ඒ යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන එක තමයි කරන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රය අහෝසි කිරීම කියන තත්ත්වය. එතනට මම ඉදිරිපත් කරන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔහුට ඒවත් නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිර්දේශ කරලා තිබුණා මේ බරපතල වංචා දූෂණ සොයන කොමිසමේ වාර්තාව මගින්. එහිදී කියවෙච්ච නියෝගයක් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ප්‍රතිචෝදනා ආයුධ පත්‍රයක් ඉදිරිපත් කරලා තිබුණා. ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යන්න අවසර දීලා රජයට රුපියල් කෝටි 1140 පාඩුවක් කරා කියලා අල්ලස් කොමිසම තමන් ඇතුළු 8 දිනකට එරෙහිව පවරලා තියෙන නඩුවෙන් තමන් ඇතුළු පිරිත නිදහස් කරන්න කියලා තමයි හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ ප්‍රතිචෝදන ආයුධ පත කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරලා තිබුණේ. කොමුණත් මේ නඩුව විභාග කිරීමට මහේස් සත්වරයා ගත් තීන්දුවෙන් විත්තිකරුවට අගතියක් නොවන බව සඳහන් කරමින් විනිසුරුවරයා ඊට අදාළ ප්‍රතිචෝදන ආයුධ පත්‍රය නිෂ්ප්‍රභ කරලා තිබුණා.
හොඳයි මනෝජ්, බොහොම ස්තුතියි. අපි ලැබෙන සතියේදීත් හමු වෙමු ශ්‍රී ලාංකික පුවත් විමසුම සමගින්.
හොඳයි, බොහොම ස්තුතියි සංගය.